අරු ඩල සලහපෙරම ඇත්තම අතුමාට මිනිත්තු 12ක කාලයක් තියෙනවා.
කරු නියෝජ්‍ය කතානායකතුමනි, බෙවින් මිස්තුති. මම පළවෙනිම සුබපතනවා ගරු අගමැතිතුමා දිනේෂ් කුණාදල මැතිතුමා සහ රාජ්‍ය මැතිවරුන් දෙපළ, ප්‍රශාන් රණසිංහ මැතිතුමා සහ රාජ්‍ය මැතිතුමා, අපේ පැරණි මිත්‍රයන් සියලු දෙනාටම පළවෙනිම සුබපතන්නට ඕනි. මේ විවාදයට ගරු නියෝජ්‍ය කතානායකතුමනි සහභාගී වෙන වෙලාවේ හරියට මගමැතිතුමනි අර සිද්ධාර්ථ කුමාරයා කාලදේවල තවුසට අසිත තවුසට පළවෙනි වතාවට පෙන්නනකට සුද්ධෝදන රජුරෝ සතුටයි දුකයි දෙක මැතුණා. ඒ වගේ මට මේ විවාදයට සහභාගී වෙන්න කොටත් අසිත තවුසට වගේ නොවුනත් ඒ සතුටයි දුකයි දෙකම ඇති වෙනවා. ඇයි එහෙම කියන්නේ? මගේ පාර්ලිමේන්තු ජීවිතයේ පළවෙනි වතාවට පළාත් පාලන විෂය, පළාත් සභා විෂය ගරු අගමැතිතුමාගේ විෂයක් බවට පත් වෙලා තියෙනවා. මිට පෙරින් ගරු රණසිංහ ප්‍රේමදාස අගමැතිතුමා තමයි මේ විෂය තමන්ගේ අමාත්‍යංශ විෂයක් බවට පත් කරගත්තේ. ඒතර අපි පාර්ලිමේන්තුවේ නැහැ. ඒකේ සතුටට කාරණාවක්. නමුත් මොකද දුක? ගරු අගමැතිතුමනි, මේ විෂය පළාත් සභා පළාත් පාලන විෂය රාජ්‍ය අමාත්‍යවරයෙක්ගේ විෂයක් විදියටයි දැන් නිර්වචනය කරලා තියෙන්නේ, යුනිට් එකක් කරලා තියෙන්නේ. හැබැයි මේ රටේ ඩොනම කොමිසම 931 ඩොනම කොමිසම කාර්ක සභා 7ක්, කියන්නේ අමාත්‍යංශ 7ක් විදියට වෙන් කරද්දිත් ලෝකල් ඇඩ්මිනිස්ට්‍රේෂන් කමිටි කියලා කියන එක වෙනම කමිටියක් විදියට පළාත් පාලන විෂයට වෙන් කරා. මම මේ රාජ්‍ය ඇමතුමා මගේ දීර්ඝකාලීන මිත්‍රයා ජනක වක්කුඹුර ඇමතුමා ඇමතුරුන් පිළිබඳ කාරණාවක් නේ මම කියන්නේ. හැබැයි දැන් මේ විෂයට තියෙන ජාතික වැදගත්කම කැබිනට් අමාත්‍යංශයක් යටතට නොගැනීමෙන් බරපතල ගැටලු රාශියක් මතුවෙයි, බරත බීම පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙයි කියලා කියන එක මම කියන. විශේෂයෙන්ම රාජ්‍ය ඇමතුමා විතර ගත්තොත් එතුමා පළාත් ප්‍රාදේශීය සභාවක සභාපතිරෙක් වශයෙන් ඉඳලා පළාත් සභාවට ඇවිල්ලා පළාත් සභාවක ඇමතිරෙක් වශයෙන් ඉඳලා මේ පඩිපිළවල් ටික මැදින් ආපු කෙනෙක්. ඒසම ඔබතුමා දන්නව මම කියන්න හදන්නේ මොකද්ද කියලා. ඒ නිසා මම ඉල්ලීමක් විදියට මේ සභාවේදී මේ 931 ත් රාජ්‍ය මට්ටමින් ඉතා වැදගත් කියලා තීරණය කරපු මේ අමාත්‍යංශය, ඒ කියන්නේ 20වෙනි සතවර්ෂයේ 3වෙනි දශකයේදී ඒ වැදගත්කම 21වෙනි සතවර්ෂයේ 3වෙනි දශකයේදී නැති වෙන්න බෑ. එසේ ඒ වැදගත්කම මේ අමාත්‍යංශ විෂය පතයට දෙන්නට කියලා මම මේ නැවත කියන පුද්ගල නාමයන් වෙනුවෙන් නෙමෙයි මම කියන්නේ දෙන්නේ කියලා මම පළවෙනිම ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ වගේම මම ස්තුතිවන්ත වෙනවා ගරු අගමැතිතුමාට. මිට දවස් දෙකකට පෙරින් තිබ්බ උපදේශකාර්ක සභාවේදී පළාත් පාලන ආයතන 341ක සේවකයන්ගේ බරපතල ගැටලුවක් තිබුණා. අපි මම ඉදිරිපත් කරා එක, ඒ කියන්නේ අවුරුදු 45න් ඉස්සෙල්ලා ගරු නියෝජ්‍ය කතානායකතුමනි ස්ථිර වෙච්ච සේවකයෝ 45න් ඉස්සෙල්ලා 45ට පෙර ස්ථිර වෙලා, නමුත් ඔවුන් විශ්‍රාමයට සමාන වෙන 45ට පෙර ස්ථිර වෙලා නෙමෙයි, 45ට පෙර සේවයට බඳවගෙන, නමුත් ස්ථිර වීම 45න් පස්සේ සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා ඔවුන්ට විශ්‍රාමයට අහිමි වෙලා තියෙනවා. 3600 ගාණක් අපේ පළාත් පාලන ආයතනවල අහිංසක සේවකයෝ, මේ කුණු අදින අහිංසක මිනිස්සු, සනීපාරක්ෂක කටයුතු කරන මිනිස්සු. ඒ ප්‍රශ්නේ මතු කරාම ඔබතුමා ඉතාම ක්ෂණිකව රාජ්‍ය ඇමතුමත් එකට ක්ෂණිකව මැදිහත් වෙලා ඒ අවශ්‍ය තීන්දුව දින 10ක් ඇතුළත ගන්නා බව සඳහන් කරා. අපි කෘතවේදීත්වය එවනිම් ප්‍රකාශ කරන්නට ඕන. ඒ වගේ මම රෝහණ දිසානායක මැතිතුමා මෙතන ඉන්නවා. මම අවසර ඉල්ලනවා මගේ මිත්‍රයා ප්‍රශාන් රණසිංහ මැතිතුමා නැති වුණත්, මම හිටපු යෞවන කටයුතු ඇමතිරෙක් විදිහට වුණත් කාලය පිළිබඳ ගැටලුවක් තියෙන ඇමතුමනි ඒ විෂයට ප්‍රවේශ වෙන්න වෙලා ගැටලුවක් තියෙන කාලය කළමනාකරණය කරගන්නට ඕනේ. ඒ නිසා මට ලලිත් එල්ලාවල මන්ත්‍රීතුමාගේ වෙලාවත් ලබා දෙන බව ප්‍රකාශ කරලා තියෙනවා. මේ වුණත් මම මේක වැදගත් කරුණු රාශියක් තියෙන නිසා මම ඔබේ සහෝදරත්වය අපේක්ෂා කරනවා ඒ මාතෘකාවෙන් බැහැර වෙලා යන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ පසුගිය දවස් දෙක පුරාම මේ සභාවේ විවාදය ගත්තොත් කාර්ක සභා අවස්ථාවක අපේ රටේ දැවෙන තත්ත්වයක් ඇතුළේ ඒ විෂයට බද්ධව අනුව නෙමෙයි ගොඩක් ඒවා කතා කරේ. අපි කවුරුත් ම ආණ්ඩුට ඇඟිල්ල දික් කළා අපි යහපත් මිනිස්සු කියලා උත්සාහ ගන්නවා නෙමෙයි. වෙන වෙන කේන්ද්‍රීය කාරණා රාශියක් තිබුණා. විෂය නම් විෂය එක විෂයකට පමණක් සීමා කරගෙන තිබුණේ. අපි සිවුරු පොරවගත්තු බට්ටන් ගැන කතා කරා. ඒ ගැන විවාදයක් තිබුණා. අපි තයි එල්ලගත්තු ගොට්ටන් ගැන කතා කරා. සුදු පොරවගත්තු මොට්ටයන් ගැන කතා කරා. මේවට තමයි අපි වැඩිපුර කාලයක් ගත කරේ. ඊට අමතරව හිට්ලර් ගැන කතා කරා. චාර්ලි චැප්ලින් ගැන කතා කරා. මිස්ටර් බීන් ගැන කතා කරා. මේව තමයි සජීවීව විකාශය ඇතුළේ ගෙදර සාලේ දැක්කේ. එසා මේ විවාදේ මේ දක්වා මේ පළවුම් පැයක හමාර්ග දෙක කාල සීමාව තුළ හරවත්ව යම් වැදගත්කමක් ඇතුව යනවා. ඒ නිසා මේ වැදගත්කම මේ විවාදය තුළ පවත්වාගෙන යන්නට කියලා කියන එකත් ඉතාම ගෞරවයෙන් හැමදෙනාගේම ඉල්ලීමක් කරන්නට ඕනේ. ගරු නියෝජක කතානායකතුමනි, මම මෙතෙන්දී ප්‍රධාන කරුණු කීපයක් ඇතුළේ පළාත් සභාවෙන් මේක පටන් ගන්න කැමතියි. ගරු අගමැතිතුමනි, ඔබතුමා මතකයි ඔබතුමා එකබද විපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකයා. මම සංවිධායකවරයා. අපි 2017 පළාත් පාලන පළාත් සභා සංශෝධන පනත ගේන වෙලාවේ එක තනි කොළ දෙකක පනතක් තිබුණේ. කාන්තා නියෝජනය වැඩි කිරීම පිළිබඳ විතරයි සඳහනක් තිබ්බේ. සම මැතිවරණ එකම දිනයක පැවැත්වීම පිළිබඳව. කාර්ක සභා අවස්ථාවේදී සංශෝධන 31ක් ගෙනල්ලා අදට අවුරුදු 4ක් වෙනවා. අදට අවුරුදු 5ක් වෙනවා. සමහර පළාත් සභා අක්‍රිය වෙලා තියෙනවා. දැන් පළාත් සභාව කියන වචනේවත් සාධාරණ නෑ. මේක කරුව අගමැතිතුමනි දැන් සභාවක් නෙමෙයි. මේක දැන් ආයතනයක්. ඉන්ස්ටිටියුෂන් එකක්. කවුන්සිල් එකක් නෙමෙයි. බරපතල මේ මහාමතුරු ඉන්නව මෙතන හිටපු. ඇමතුරු ඉන්නව පළාත් සභාවල. එදා ඉතින් බරපතල ප්‍රජාතන්ත්‍රවාදයට විශාල අනතුරක් වෙලා තියෙනවා මේකේ. දැන් මේ අද ලංකදීප පත්‍රයේ ඉරිද ලංකදීප පත්‍රයේ අද වෙළඳපොළට එනවා. හෙඩිම තියෙන්නේ ප්‍රාදේශ සභා මැතිවරණෙත් කල් දාන සලසුමක් ආණ්ඩුවේ තියෙනවායි කියලා. එසම ඉතාම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. බුදු ඔබතුමා මට තේරෙන්නේ නැහැ මේ වර්තමාන ආණ්ඩුව විදියට දැන් සති දෙකකට තුනකට ඉස්සෙල්ලා තේරීම් කර සභාව පත් කරා. ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ සභාපතිත්වයෙන් 2008 මේ මැතිවරණ ක්‍රම පිළිබඳ හොයන්න තේරීම් කර සභාව පත් කරා. ඊට පස්සේ නැවත ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් දින ආණ්ඩුවේ එතුමාගේ ප්‍රධානත්වයෙන් නැවත කමිටුවක් පත් කරා. ඒ ෆයින්ඩින්ග්ස් ඔක්කොම තියෙනවා. මිශ්‍ර ක්‍රමයේ මැතිවරණයට කවුරුත් එකඟ වෙලා තියෙනවා. සිල්ම දේශපාලන පක්ෂ එක කණ්ඩායමක් නෙමෙයි. එකක ඩොමිනේටේවලුත් තියෙනවා. එසේ නැවත තේරීම් කාරක සභාව පත් කළා. මට තේරෙන්නේ ඒක ගරු අගමැතිවරණ කරන එක පැත්තෙන් අගෞරවයක්. විශාල කාලයක් කැප කළා. කමිටු දෙකකට නායකත්වය දීලා ඒ සැලසුම් කරපු දේවල්
තව මිනිත්තු 3ක කාලයක් තියෙනවා.
මට ලලිත් එල්ලාවල මන්ත්‍රීතුමා කතා කරන්නේ නැහැ තුමගේ කාලයත් ලබා ගන්න කියලා කිව්වා ගරු නියෝජක තනායකතුමා.
හොඳයි, බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. එනිසා මම ඉතාම ගෞරවයෙන් ඉල්ලන ඉල්ලීම තමයි ගරු අගමැතිතුමනි, පළාත් සභාවට කරපු දේ පළාත් පාලන ආයතනවලට කරන්න එපා. ආකර්ෂණීයයි. 8000 කරනවා. හැබැයි මේ 8000 කරේ කවුද? කාගේ ඉල්ලීමකටද? විශාල මුදලක් වැය වෙන ඇත්ත. ඒක අඩු කරන්න ඕනේ. ඒකත් ඇත්ත. එහෙනම් සරලවම තියෙන්නේ මේ මැතිවරණේ සමානුපාතික ක්‍රමයට පවත්වනවා නම් පරණ මේ මැතිවරණේ විතරක් කෙලින්ම 8000 වෙනවා. ජනක විසඳුමක් තියෙනවා. අවශ්‍ය නම් අපි කවුරුත් උදව් කරන්න. අපි කවුරුත් උදව් කරන්න. එහෙම නැතිව අර පාර යන ගියොත් එහෙම. කියන්නේ මැතිවරණ බීතිකාවක් නිසා වෙන්න ඕ. වෙන හේතුවක් නිසා මම ඉතාම ගෞරවයෙන් නැවතත් ඉල්ලනවා පලාත් සභාවලට කරපු දේ පලාත් පාලන ආයතනවලට කරන්න එපා කියලා කියන කාරණේ ඉල්ලීම. ඒ වගේම ගරු අගමැතිතුමනි, දැන් පලාත් පාලන සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් නැතිකම. අපි අධ්‍යාපනයේ ජාතික ප්‍රතිපත්තිය ගැන කතා කරනවා, කෘෂිකර්ම ජාතික ප්‍රතිපත්තිය ගැන කතා කරනවා. හැබැයි පලාත් පාලනය සඳහා 2012 මට මතකයි මේ සභාවේ සභාගත කරා ජාතික ප්‍රතිපත්තිය. හැබැයි එදා ඉඳලා අද වෙනකම් මේක අප්ඩේට් වෙලා නැහැ, ක්‍රියාත්මක වෙලා නැහැ. මම පළාත් කොමසාරිස්වරු, පළාත් පාලන කොමසාරිස්වරු කීප දෙනෙක්ගෙන් ඇහුවා, උන්ට ඒ ගැන අවබෝධයක් නැහැ, එහෙම එකක් තියෙනවද කියලාවත්. මේක ඉතාම වැදගත් කාරණාවක් ගරු අගමැතිතුමනි. ඒසම ඉල්ලීමක් කරනවා මේ පිළිබඳ සංවාදයේ රටට වැදගත්. අපි ජනාධිපති ධූරයේ තිබුණත්, පාර්ලිමේන්තු ක්‍රියාත්මක වුණත්, පළාත් සභාව තිබුණත්, මේ රාජ්‍යයේ රුධිරය පල්ලෙහාට ගලාගෙන යන්නේ පළාත් පාලන ආයතන හරහා. දැන් මේ සභාවේ දෙපැත්තෙම චෝදනා වුණා පළාත් සභාවල, ප්‍රාදේශීය සභාවල දූෂණ ගැන සභාවතුරුන් චෝදනා කරා. එහෙම දූෂිත චෝදනා තියන ඇති, මන්ත්‍රීවරු ඇති. අපි බහුතරයක් පළාත් පාලන ආයතන සභාපතිවරයා කවුද කියලා කියන නෙමෙයි, මොන පක්ෂද කියලා කියන නෙමෙයි වැදගත් වෙන්නේ. ඉතාම හොඳින් ඒ මහජන සේවාව කරගෙන යන කණ්ඩායම ඉන්නවා. එසා පොදුවේ දැන් පාර්ලිමේන්තුවට කියනවා 225 හොරු. අපි අපි දන්නවා 225 හොරු නෙමෙයි. හොරු ඉන්නත් පුළුවන්, නැහැ කියන්න බෑ, ඉන්නත් පුළුවන්. හැබැයි ජනප්‍රිය මතය 225 හොරු කියන එක. ඒ ලේබලේ එහෙමම පළාත් පාලනට අලවන්න එපා. ඉතාම මහන්සියෙන්, ඉතාම කැපවීමෙන් කඩතර කණ්ඩායම ඉන්නවා. ඒ නිසා මේ පිළිබඳව මේ ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීම ඉතා වැදගත් කාරණාවක්. ඒ විතරක් නෙමෙයි, නෛතික රාමුවන්. දැන් උදාහරණයක් විතර ගත්තොත් ගරු නියෝජක කතානායකතුමනි, මහනගර සභා ආඥා පනත 949, මහනගර සභා ආඥා පනත, නගරත්වවල මෙතන ඉන්නවා, නගර සභා ආඥා පනත 939 සංශෝධන amendment වෙලා තියෙනවා. හැබැයි වෙලා තියෙන අත්‍යවශ්‍ය දේවල් වල නෙමෙයි, ව්‍යුහයන් වෙනස් කරන්න. ඔය පස්වෙනි වගන්තිය හැම වෙලාවෙම සංශෝධනය වෙනවා. ඊළඟ ප්‍රාදේශ සභා පනත 987, මම නිවැරදි නම් 987 ඇමතුවානේ, 987. එතකොට මේ තුනටම පස්සේ තමයි පළාත් සභාව ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක විමන්ත්‍රගත 20ක් වෙලා තියෙනවා. ඉතින් කොයිතරම් අර්බුදයක්ද මේක ඇතුලේ, නෛතික ගැටලුවක්ද? එනිසා මේ නෛතිකව මේ පනත් සංශෝධනය කරන්න මම දන්නවා ඉතාම හොඳ නිලධාරීන් කණ්ඩායම් විටින් විට උත්සාහ ගත්තා. දැන් ගරු අගමැතිතුමනි, 200 ගණනක් amendments නගර සභා ආඥාපනතර හදාගෙන අවුරුදු ගණනක් තිස්සේ නිලධාරීන් උත්සාහයක් ගන්නවා. අපි නිලධාරීන්ට හැම වෙලාවෙම ඇඟිලි දික් කරනවා. හැබැයි ඒක මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න තවම බැරි වෙලා තියෙනවා. ඔබතුමාගේ යුගයේදී අවම වශයෙන් ඒකට යුත්ත කරන්න, ඒ තීන්දුව ගන්න හැකියාව ලැබේ කියලා මම ප්‍රාර්ථනා කරන්න කැමතියි. ඒ නෛතික රාමුන් ඇතුලේ හිරවෙච්ච පළාත් පාලන ආයතන වලින් අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ගන්න බෑ. ඒක යල් පැනපු සුද්ධ විසින් හදපු නීති යටතේ ක්‍රියාත්මක වෙන පළාත් පාලන ආයතන නිසාවෙන් විශාල ප්‍රතිසංස්කරණයක් කරන්න සිද්ධ වෙලා තියෙනවා ඒ වෙනුවෙන්. ඒ වගේම අනිත් පැත්තෙන් ගරු අගමැතිතුමනි, පළාත් පාලන විෂය දැන් අනිත් ජාතික පාසල් ගත්තොත් පළාත් අධ්‍යක්ෂකවරයෙක් ඉන්නවා, ජාතික පාසල් අධ්‍යක්ෂවරයෙක් ඉන්නවා, ප්‍රධාන අමාත්‍ය සිරේකී අමාත්‍යංශයේ කෘෂිකර්මයටත් එහෙමයි. හැබැයි පළාත් පාලන විෂය සම්බන්ධයෙන් ප්‍රධාන අමාත්‍යංශයේ වගකීතු මැදගත නිලධාරියෙක්වත් නැහැ. ඒක ලොකු අඩුවක් මේ රටේ අපි දකින්න වෙච්ච වැරද්දක්. මේක ස්ටොරිකල් මිස්ටේක් එකක්. අනිත් බොහෝ අමාත්‍යංශ වලට අදාළව මම කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නියෝජක කතානායකතුමා, එතුමා පළාත් සභාවක ඉතා වගකීතු අනතුරක් දරපු දීර්ඝකාලීන අත්දැකීම් දෙන කෙනෙක්. ඔබතුමා දන්නවා පළාත් කොමසාරිස්වරයෙක් ඉන්නවා. හැබැයි ජාතික මට්ටමේ මැදගත තනතුරක් රේකී අමාත්‍යංශය ඇතුළේ නැහැ. එනිසාම අර්බුද රාශියක් මත වෙලා තියෙනවා. විසඳගත යුතු කාරණා රාශියක් තියෙනවා. එනිසා ඒ පිළිබඳව අවධානය යොමු කරන්නයි කියලා කියන එක මේ අවස්ථාවේ මම තමනාසගේ ඉල්ලීමක් කරන්න ඕනේ. ඒ වගේම අනෙක් පැත්තෙන් ගරු අගමැතිතුමනි අර 25 ප්‍රාදේශ සභා යටිතල පහසුකම් සංවර්ධනය යටතේ පෞගිය අවුරුද්දේ මුදල් වෙන් කරන බව දන්නලා පළාත් පාලනාත රාශියක් වැඩකටයුතු කරලා තියෙනවා. මම දන්නවා දකුණු පළාතේ ගත්තොත් මාතර දිස්ත්‍රික්කේ මිලියන 39ක් මේ පළාත් පාලනාතවල මේ සේවා වන් කරලා තියෙනවා. මිලියන 39ක හම්බන්තොට දිස්ත්‍රික්කේ මිලියන 98ක් තියෙනවා. දකුණු පළාතේ විතරක් ගත්තොත් මිලියන රාජ්‍යන්තර මිලියන 149ක් තියෙනවා. අනිත් පළාත්වල තත් හිතා ගන්න පුළුවන්. ඒ සභිකයන් සභාවන් විශාල ප්‍රශ්නයකට ලක් වෙලා තියෙනවා. ආර්ථික අවස්ථාවේ පත්වලා තියෙනවා. එසේ ඒ පිළිබඳ මම දන්නවා රටේ ආර්ථිකය පිළිබඳ සාධනීය තත්ත්වයක් නැති බව කාටත් තේරෙනවා. නමුත් යම් සහනයක් පළාත් සභාවල කාලයේ අවසන් වෙන ලඟ වෙච්ච වෙලාවක යම් සහනයක් අගමැතිතුමනි මෙවැනි ලබා දෙන්නට ඕනේ. ඔවුන් දැඩි පීඩාවකට විතරක් නෙමෙයි අප කීර්තියට පත්වලා තියෙනවා. අප කීර්තියට පත්වලා තියෙනවා. එසේ ඒ වෙනුවෙන් කටයුතු කරන්න කියලා කියන ඉල්ලීමත් මම මේ අවස්ථාවේ කරන්නට ඕනේ. ඒ වගේම මේ සභාවේදී ගරු අගමැතිතුමනි අපේ ආණ්ඩුවක් යටතේ අපි ආණ්ඩුව කරන කාලේ රාජ්‍ය පරිපාලන ඇමතිවරයා විදියට සහ පහුගිය යහපාලන ආණ්ඩු කාල සමයේත් මම ප්‍රශ්නයක් මතු කරා මේ ගාම නිලධාරීන් සම්බන්ධයෙන්. ඒ ශ්‍රේණීන් වල තියෙන විශාල ප්‍රශ්න ටිකට අඩු ගානේ සේවා ව්‍යවස්ථාවක් තමයි සකස් කළේ නැහැ. ලංකාවේ පැරණිම වෘත්තීය ගාම නිලධාරී ගාම සේවක සේවා ව්‍යවස්ථාවක් තව නැහැ. මව් අර්බුදයක් ඒක. මට ඇමතුරු දෙන්නෙක් මේ සභාවේ පොරොන්දු වෙලා තියෙනවා ප්‍රසිද්ධියේ. හැන්සඩ් ගත වෙලා තියෙනවා. හැබැයි ඒක ක්‍රියාත්මක වෙලා නැහැ. එසයි එවැනි කාරණා පසුපසට දාන්න එපා. ඔවුන්ගේ තව ගොඩාක් ප්‍රශ්න තියෙනවා. නමුත් ඒ ප්‍රශ්න සාකච්ඡා කරන්න නෙමෙයි. හැබැයි ඒ වෙනුවෙන් මූලිකත්වයේ නායකත්වය
අරුවගමැතුම
මම නගන වැදගත් කාරණාව මගේ කතාවේදී මම සඳහන් කරමු. තම සභාවේ හිටියේ නැහැ. ඒ ගැන අපි සාකච්ඡා වාරයක් ආරම්භ කළා. මොහොතම සඳහන් කළ පරිදි ක්‍රියාත්මක කර ගැනීමේ ක්‍රියාවලියට අවතීර්ණ වී තිබෙනවා. ස්තුතියි.
බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි අගමැතුමනි. එනිසා ගරු අගමැතුමනි එකට සිද්ධාන්ත වෙමින්ම ඒ වගේම දැන් අද මම දැක්ක ප්‍රධාන ප්‍රවෘත්තිය තියෙනවා රජයේ විශ්වාමිතු ප්‍රශ්නේ නිසා වෙන්නේ. ඊයේ සෞඛ්‍ය අමාත්‍යතුමා මේ සභාවට කිව්වා දෙසැම්බර් 31 වෙනිදා ගරු අගමැතුමනි විශේෂඥ වෛද්‍යවරුන් 239 දෙනෙක් එක විට දෙසැම්බර් මාස 31 වෙනිදා ගෙදර යනවා කියලා. ඒතර ඒ විශේෂඥ වෛද්‍යවරුන් වෙනුවට පෙරිෆෙරි එකේ ඉන්න වටේ ග්‍රාමීය අනික මධ්‍යම රෝහල්වල ඉන්න වෛද්‍යවරුන් ආ හැටියේ විශාල කඩාවැටීමක් වෙයි. බේඩ් නැතුව ඉන්න වෙලාවක් ලෙඩ්ඩුන්ට උපකරණ නැතුව ශල්‍යකර්ම කරගන්න බැරි වෙන වෙලාවක්. ඒ අතරේ මේ වගේ විශේෂඥ වෛද්‍යවරුන් 200 ගණක් එක විට ඉවත් ගියොත් මම හිතනවා සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඉතාම බරපතල ගොඩනැගිය නොහැකි කඩාවැටීමක් සිදු වෙන්න පුළුවන්. අනිකුත් ටෙක්නිකල් ෆීල්ඩ්ස් වලට මේක බලපායි. ඒ නිසා මේ ප්‍රතිපත්ති මේ තීන්දුවක් අතුරු අය යෝජනාවේ ගත්තත් මේ පිළිබඳ නැවත සංවේදීව තාක්ෂණිකව මේ වෙන්න පුළුවන් අනතුර ගැන හිතලා කටයුතු කරන්නයි කියලා කියන එකත් මේ අවස්ථාවේ මම යෝජනා කරන්නට ඕනේ. ඒ වගේම ගරු අගමැතිතුමනි අනෙක් පැත්තෙන් අර නැවතත් මම පටන් ගත්ත තැන මම දන්නවා අවසන් කාල සීමාව තුළ තියෙන වෙලාවේ පළාත් පාලන මැතිවරණ සම්බන්ධයෙන් තියෙන කාරණේ මේ පිළිබඳ විශාල සැකයක් සමාජගත වෙලා තියෙනවා. අපි හැමදාම නිසි කලට මැතිවරණ පවත්වලා ප්‍රජාතන්ත්‍ර වාදයට හිස නමපු කණ්ඩායම ඉන්නේ. මෙරට ඉතිහාසයේ විටින් විට මේ හැම ආණ්ඩුවක්ම
තමිනිතු තුනක් තියෙනවා.
හැම ආණ්ඩුවක්ම මැතිවරණ සිටිය හැකිලිම සම්බන්ධයෙන් විවිධ චෝදනාවට ලක් වෙලා තියෙනවා. මම මගේ ගමේ එක පළාත් සභා මැතිවරණයක් වෙලාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්තුමා ඩේවිඩ් ග්ලැඩ්ස්ටන් ඒ වෙලාවේ 1991 මට මතක විදියට මේ මැතිවරණ දූෂණයක් බලන්න දික්වැල් ආසිත චන්ද මධ්‍යස්ථානට ගියා. මේ සභාවේ වෙන විවාදයක් පැවැත්වුවා ඒකට විරුද්ධව. ඩෙවිඩ් ග්ලැඩ්සන් මා කොමසාරිස්තුමා රටින් පිටුවහල් කරන්න යෝජනා කරා. යව්ව නේද අගමැතිතුමනි? යව්ව මේ ඉතිහාසය. මැතිර කල් දාලා තියෙනවා. චන්නින් විදිහට චන්ද මධ්‍යස්ථානට පැනලා චන්ද මංකොල්ල කාලා තියෙනවා. මැතිර කල් දාපු අවස්ථාව තියෙනවා. කාටවත් බේරෙන්න බෑ මේ දෙපැත්තෙම ඉන්න. අපිත් ඉන්න ආණ්ඩුවකට මතකයි වයඹ පළාත් සභාව මැතිවරණය කොයිතරම් දූෂිතද කියලා, කොයිතරම් විනාශයක් කරාද කියලා. ඒ ඉතිහාසය නිවැරදි කරන්න බෑ. හැබැයි අපි ඒකට කතා කරන්න ඕනේ. නිසා කිසියම් ආණ්ඩුවක් උත්සාහ ගන්නව නම් මැතිවරණ සිතියම හකුලලා ඒක මහජන විරෝධයේ වෙන දෙයකින් වෙන්න පුළුවන්. ඉවත් වෙන්න කටයුතු කරන්න හදනව නම් මම කියනවා ඒක ඉතිහාසයේ. සංවත් සභා මැතිවරණ යාපනය ගිහිල්ලා කෝච් වලින් ගිහිල්ලා යාපනයේ තරුණයන්ට බැලට් එක ගැන තිබ්බ විශ්වාසය නැති කරලා බැලට් එක වෙනුවට බුලට් එක තෝරගන්න පාර කැපුවේ ඒ සිද්ධීන් අපි අමතක කරන්න හොඳ නෑ. දැන් රටේ මොන ප්‍රශ්නයක් තිබුණත් මොන අමාරුකම් තිබුණත් ප්‍රාන්ත්‍රවාදීව අපේ මූල දෙන්නට ඕනේ. ඒකට සම්මුතිය ඇති කරගන්නට ඕනේ. ඒ වෙනුවෙන් අපි තීන්දු ගන්නට ඕනේ. දෙක පැනල යන්න මග අරින්න කිසිසේත්ම උත්සාහ කරන විශේෂයෙන් දරු අගමැතිතුමනි අපටත් වඩා දැන් උතුරු පළාත නැගෙන පළාත නියෝජනය කරන ආණ්ඩුවේ නියෝජිතයන් සංඛ්‍යාව ඉතා අඩුයි. ඒතර පළාත් සභාව අක්‍රිය වෙලා 13 වෙනි සංශෝධනය ගේන්නේ දමිළ භාෂාව මව් භාෂාව කරගත්තු ඒ පුරවැසියන් මේ ජාතික දේශපාලන ජාතික සංවර්ධන ක්‍රියාවලියට වැඩි වැඩියෙන් දාය කරගන්නට ඕනේ කියලා. දැන් හිතන්න ඒ පළාත්වල පළාත් සභාව තක්‍රිය වෙලා පළාත් පාලන ආයතන තක්‍රිය වුණොත් නැවත මතුවෙන ගින්න මොකද්ද? මොකද ඒකට තියෙන නිර්වචනය? කොහොමද සමාජයේ ලෝකය කියවගන්නේ?
කාලය අවසන් වෙනවා.
ඒ නිසා ඒ පිළිබඳව මම විශ්වාස කරනවා එදා අපි එක්ව ප්‍රාන්ත්‍රවාදී යහ පැවැත්ම වෙනුවෙන් කටයුතු කරපු කණ්ඩායමක් විදියට මේ වෙනුවෙන් දරු අගමැතිතුමා මේ විෂයට නායකත්ව දෙන වෙලාවේ එකට මැදිහත්වයේ කියලා විශ්වාස කරනවා. රොෂාන් රණසිංහ අමතුමනි මට හිටපු මම කිව්වා අපේ රාජ්‍ය අමතුමා හිටියේ අමාත්‍යංශය ගැන කතා කරන්න කිසිම වෙලාවක් තුලා නැහැ. මම සුභ පතනවා, සුතිවන්ත වෙනවා. කාලය ලබා දීම ගැන බොහොම ස්තුති.
බොහොම ස්තුති ඔබතුමාට. ගරු සසීන්ද්‍ර රාජපක්ෂ මැත්ත ඔබතුමාට මිනිත්තු 10ක කාලයක්
තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සාම්ප්‍රදායිකව වැශීර්ෂයක් යටතේ කරන විවේචනවත් ගුණවයන එකවත් නෙමෙයි. මේ වැදගත් වූ අමාත්‍යාංශය යටතේ මෙතෙක් නොකළ නමුත් කළ යුතුම කාර්යයක් පිළිබඳව යෝජනා කරන්නයි මම උත්සාහයක් ගන්න. අර නියෝජ්‍ය කතානායකතුමනි, රටක දියුණුවේ කුඳුන ආරටිය ලෙස සලකන්නේ රාජ්‍ය පරිපාලනය. රජයේ ඒකාබද්ධ අරමුදලෙන් තමයි රාජ්‍ය සේවකයා වැටුප් ලබන්නේ. ඒ නිසාම මග හැරිය නොහැකි මහ වගකීමක් මේ රාජ්‍ය සේවකයාට පැවරෙනවා. පෞද්ගලික අවශ්‍යතාවයට වඩා මහජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් පෙනී සිටිය යුතු රාජ්‍ය නිලධාරීන් සෑම විටම මහජන සේවයක් ලෙස සලකන්න. ලංකාවේ රාජ්‍ය සේවය සෑම විටම මහජන සුබසාධනය අරමුණු කරගෙන ක්‍රියාත්මක කරන ක්‍රියාදාමයක්. නමුත් අවාසනාවට පොදු අරමුණ ඉටු වෙනවාද නොවෙනවාද යන්න පිළිබඳව මහජන මතයක් ගොඩනැගෙමින් තියෙනවා. ඒට මූලික හේතුව මම දකින විදියට නම් අතීතයට සාපේක්ෂව ගතහොත් වර්තමානයේ රාජ්‍ය සේවයේ එහෙම නැත්නම් රාජ්‍ය සේවකයාගේ තිබිය යුතු ගුණාංගවල බැහැරවීමක් නැතහොත් අඩුවීමක් තිබෙනවා කියලා අපිට හිතෙන්න පුළුවන්. රටේ ඉදිරි ගමනට මගේ සේවාව මා විසින් ලබා දිය යුතුමයි කියන හැඟීම තේරුම් ගැනීම ටික ටික අඩු වෙමින් තියෙනවා. ඒකට හේතුවක් තියෙනවා. හේතුව තමයි ප්‍රතිපත්ති සම්පාදනය කිරීම හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම අතර තිබෙන හැලහැප්පීම. එහෙම නැත්නම් මේ දෙක අතර තියෙන සම්බන්ධතාවය අවබෝධ කර නොගෙනි. ප්‍රතිපත්ති සම්පාදනය කියන්නේ අපි මේ පාර්ලිමේන්තුවට තේරීපත් වෙලා කරන වැඩේ. අපිට ගැළපෙන ප්‍රතිපත්තියක් තෝරගෙන ජනතාවට ඒක පැහැදිලි කරාම ඔවුන් ඡන්දය ලබා දීලා අපිව ඒ අවශ්‍ය ප්‍රතිපත්ති හදන්න තෝරාපත් කරනවා. ඒකට අපි දේශපාලනය කියලා කියනවා. ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම කියන්නේ රාජ්‍ය සේවකයා විසින් අමාත්‍යංශ හානිකුත් ආයතනවල දෙගෙන කරන කාර්යභාරය. අපි ඒකට පරිපාලනය කියලා කියනවා. දේශපාලනය හා පරිපාලනය වෙන්වෙන්ව ගතහොත් වෙනස් විෂයන් දෙකක්. දේශපාලනය විසින් තීරණය ගන්නවා. පරිපාලනය මගින් එම ගන්න තීරණය නීත්‍යානුකූලව ක්‍රියාත්මක කරනවා. මේක තමයි සාමාන්‍යයෙන් සිදුවෙන ක්‍රමය. මේ විෂයන් දෙක නිවැරදිව අවබෝධ නොකර ගැනීම තමයි අද අපිට වෙලා තියෙන ප්‍රශ්නය කියලා මට හිතෙනවා. වර්තමානයේ වෙනකොට රාජ්‍ය සේවාව දැඩි ලෙස දේශපාලනීකරණය වෙලා නිසා රාජ්‍ය සේවකයන් බලාපොරොත්තු වෙන මහජන සේවාව නිවැරදිව ඉටු වෙනවාද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒක නියෝජ්‍ය කතානායකතුමනි, මේ ප්‍රශ්නය නිවැරදිව තේරුම් ගන්න පහසුම ක්‍රමය තමයි රාජ්‍ය සේවාව පෞද්ගලික අංශයේ ලබා දෙන සේවාවන් සමග සංසන්දනය කිරීම. අපි දන්න දෙයක් තමයි ව්‍යාපාරිකයක් ලෙස ක්‍රියාත්මක රජයේ ආයතනයක් ගත්තොත් හැමදාම පාඩු පිට පාඩු ලබමින් තමයි යන්නේ. නමුත් ඒ ශේෂ්ත්‍රයේම පෞද්ගලික ආයතනයක් ගත්තොත් ඒව ලාභ ලබනවා. ඒ නිසාම ව්‍යාපාර ලෝකයේ අදහසක් තියෙනවා පාඩු ලබන රාජ්‍ය යාන්ත්‍රණය පෞද්ගලීකරණය කළ යුතුයි කියලා. නමුත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒක එහෙම නෙමෙයි. අපි මේ වැරදි තැනින් තමයි අල්ලගෙන තියෙන්නේ. කළ යුත්තේ රාජ්‍ය සේවාව අලුත් ලෝකයට ගැලපෙන ලෙස කාර්යක්ෂම කිරීමයි. රාජ්‍ය සේවාව කාර්යක්ෂම කිරීම කළ හැක්කේ ඒ රාජ්‍ය සේවකයාගේ සේවාව ඇගීම තුළින් පමණයි. කොහොමද මේක අපි කරන්නේ? පෞද්ගලික අංශය ලාභ ලබන්නේ මොන ක්‍රමයකටද කියලා අධ්‍යයනය කළොත් අපිට මේක අවබෝධ වෙනවා. මීට දශක කිහිපයකට කලින් ආයතනයක සේවය කරන පුද්ගලයා පරිපාලනය කරන්න උත්සාහයක් ගත්තා. අවාසනාවට රාජ්‍ය සේවයේ තවම කරන්නේ ඒක. නමුත් අලුත් ලෝකයේ සිදුවෙන්නේ මනුෂ්‍යයාගේ හැකියාවන් කළමනාකරණය කිරීමයි. මේකට Human Resources Management කියලා කියන්නේ ඒ නිසා. අද අයවැය ශීර්ෂයේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය තමයි මේ රටේ රාජ්‍ය සේවකයාගේ කාර්යක්ෂමතාවයට ඍජුවම වගකිව යුත්තේ. ඒ නිසා තමයි මම මේ විෂය පිළිබඳව වැඩියෙන් හා ගැඹුරින් කියන්න ලොකු උත්සාහයක් ගන්න. අද තමන්ගේ අයවැය ශීර්ෂය නිසා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ, සුදේශ කටයුතු අමාත්‍යාංශයේ, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ වගකිව යුතු නිලධාරීන් මෙතන අද ඇවිල්ලා ඉන්නවා. මම ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටින්නේ රාජ්‍ය සේවකයාගේ මානව හැකියාව, මානව සම්පත නිවැරදිව කළමනාකරණය කරන්න. ඒ හැකියාව, ඒ සම්පත ඇගැයීමට ක්‍රමවේදයක් හදන්න කියලා. අන්න එහෙම කළොත් පමණයි ඔය කියන ජනතාව වෙනුවෙන් කරන්න උත්සාහ ගන්න රාජ්‍ය සේවාව කාර්යක්ෂමව කරන්න පුළුවන් වෙන්නේ. කොහොමද ඒක කරන්නේ? කොහොමද මේක කරන්නේ? මහන්සි වෙලා වැඩ කරන කෙනාටත් මාසේ අන්තිමට පඩිය දෙනවා. කිසිම වැඩක් නොකර ආයතනයේ නිකම් ඉඳගෙන කාලය ගත කරන කෙනාටත් මාසේ අන්තිමට ඒ පඩියම ලබා දෙනවා. මාසික වැටුප වැඩි කරන්නේ එක්ක උද්ඝෝෂණය කරන්න ඕනේ. එහෙම නැත්නම් මැතිවරණයකදී දුන්න පොරොන්දුවක් නිසා මාසික වැටුප වැඩි වෙනවා. එහෙම වෙනකොට ඔය කියන ලක්ෂ 15ක පමණ සියලුම රාජ්‍ය සේවකයන්ගේ පඩි පොදුවේ වැඩි වෙනවා. වැඩ කරන කෙනාටත් වැඩ නොකරන කෙනාටත් ඉබේටම පඩි කීයක් හරි වැඩි වෙනවා. මෙහෙම කරලා මේ වැඩේ හරියන්නේ නැහැ. ඉහළ සිට පහළ දක්වා සියලුම රජයේ සේවකයන්ගේ මානව හැකියාව, නැතහොත් මානව සම්පත ඇගීමේ ක්‍රමවේදයක් වහාම හඳුන්වා දිය යුතුයි. Human Resources Performance Appraisal එකක් කරන්න අවශ්‍යයි කියලා මම විශ්වාස කරනවා. රාජ්‍ය සේවකයාගේ හැකියාව ඇගීමට ලක් කිරීමෙන් පසු ඔහුට හෝ ඇයට උසස් වීමක් දීමක් හෝ අමතර දීමනාවක් ලබා දීමක් හෝ මාසික වේතනය වැඩි කිරීමක් ගැන වැඩපිළිවෙලක් සකස් කළ යුතු වෙනවා. එවැනි සේවා ඇගීමක් මාසිකව හා වාර්ෂිකව කිරීමෙන් ඒ සේවකයාගේ දක්ෂතාවයන් පිළිබඳව නිවැරදිව තීරණ ගැනීමට හැකියාව ලැබෙනවා. එම සේවකයාට උසස් වීමක් ලබා
දීමෙන් තමයි මිනිත්තු දෙකක් තියෙනවා.
ඔව්, හෝ ඇය දක්ෂතාවය පෙන්눔 කරන ශේෂ්ත්‍රය පිළිබඳව අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ අනුව ඔහු හෝ ඇය අනුයුක්ත කළ යුතු අමාත්‍යාංශය පිළිබඳවත් අවබෝධයක් ලබා ගන්න අවස්ථාවක් ලැබෙනවා. මේ සියලු වැදගත් කරුණු වලට අමතරව මෙවැනි සේවා ඇගැයීමක් තුළින් පඩි වැඩි කිරීමක් හෝ විශේෂ වූ දිරිදීමනාවක් ලබා දීම මගින් මහන්සි වෙලා වැඩ කරන සේවකයාට විශාල ශක්තියක් ලැබෙනවා. එම සේවකයා ධෛර්ය සම්පන්න වෙනවා. තමන් කරන කාර්යභාරය තවත් හොඳින් කරන්න තමන්ටම ආත්ම ශක්තියක් ලැබෙනවා. කාලයක් ගත වෙනකොට මෙවැනි සේවා ඇගැයීමක් නිසා රාජ සේවකයා කාර්යක්ෂම සේවකයෙක් ලෙස පරිවර්තනය වෙනවා. මෙවැනි ක්‍රියාදාමයක් තුළින් හොඳ කෙනාට, දක්ෂ කෙනාට ඉදිරියට යන්න අවස්ථාවක් ලැබෙනවා. මේ යෝජනාව කරන විට සේවා අවශ්‍යතාවය හා ආදායම් උත්පාදනය කරන සේවාන් පිළිබඳ අවබෝධයකින් තමයි මම මේක කරන්නේ. මේ සේවා දෙකට, දෙවිධයකට තමයි සේවා යෙදීම කරන්න වෙන්නේ. ආයතනයක ලාභ ලබන්න වැඩිම දායකත්වය වෙන්නේ මොන කුමන අංශයෙන්ද කියලා සොයා බැලීමක්, සමීක්ෂණයක් කළා. අලෙවි අංශයේද, මුදල් අංශයේද, ඉංජිනේරු අංශයේද, මානව සම්පත් කළමනාකරණ අංශයේද කියන එක සොයා බැලුවා. ආයතනයක දියුණුවට වැඩිම දායකත්වය ලබා දෙන්නේ මානව සම්පත් කළමනාකරණ අංශය මගින් බව තහවුරු වෙලා තියෙනවා. මොනතරම් ආයෝජනය කිරීම සඳහා ප්‍රතිපාදන තිබුණත්, නවීන යන්ත්‍රෝපකරණ තිබුණත්, මොනතරම් දැනුම තිබුණත්, බලවත් අලෙවි අංශයක් තිබුණත්, එම ආයතනයේ මානව සම්පත හඳුනාගෙන සේවකයාගේ සේවාව ඇගීම තුළින් සේවකයන් කාර්යක්ෂම නොකළොත් එම ආයතනය දියුණුව කරා ගමන් කරන්න බැහැ. අද අපේ රටේ රාජ්‍ය පරිපාලනයේ වෙලා තියෙන එක. මොන රජය මොන ප්‍රතිපත්ති අරගෙන නිවැරදිව ඉදිරියට ගමන් කරන්න උත්සාහයක් ගත්තත් රාජ්‍ය පරිපාලන සේවයේ මගින් ඒ අවශ්‍ය දායකත්වය නිවැරදිව ලබා දෙන්නේ නැත්නම් රටක් හැඩියට අපිට ඉදිරියට යන්න බෑ. ඒ නිසාම මම යෝජනා කරන වහාම රාජ්‍ය සේවය සඳහා සේවා යැගීම් ක්‍රමවේදයක් හදලා මගින් උසස් වීම් ලබා දීම්, දීමනා ලබා දීම්, වැටුප් වැඩි කිරීම් මේ රාජ්‍ය සේවයේ නිවැරදි අතට හරවන්න කියලා. එහෙම නිවැරදි අතට මේ රාජ්‍ය සේවයේ හැරවුණොත් විතරයි පෞද්ගලික ව්‍යවසායකයන්ගෙන් අරගෙන ජනසතු කළ ආයතන, තෙල් සමාගම් හෝ එහෙම නැත්නම් ගුවන් සේවා සමාගම් ලාභ ලබන තැනකට ගේන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් ජනසතු කිරීමෙන් ආර්ථික නිරුවක් ලබන්න පුළුවන් කියන මතයට අදහසට සාර්ථක වෙන්නේ නැහැ. ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන්ගෙන් සිවිල් සේවාව අහෝසි කරලා 1983 සිට ශ්‍රී ලංකාවට පරිපාලන සේවය හඳුන්වා දීලා මහජනතාව තෝරාපත් කර ගන්නා ව්‍යවස්ථාදායකට වගකිවිය යුතු රාජ්‍ය නිලධාරීන් ඇති කිරීමේ නිසි අරමුණ කරා අපිට යන්න බැරි වෙනවා. සංවර්ධන වූ රටක් ගැන අද රටේ ජනතාව කතා කරනවා. රටට ඒ බලාපොරොත්තු වන සංවර්ධනය කරා යන්න භෞතික සංවර්ධනයම පමණක් බැහැ. රටේ කොඳුනාරටිය බඳු රාජ්‍ය පරිපාලනය කෙලින් ශක්තිමත්ව නිවැරදිව දිශාවට ගමන් කරන ක්‍රමවේදයක් සැකසිය යුතුම වෙනවා. එම නිවැරදි ගමන යන්න මේ අමාත්‍යාංශයේ වගකිව යුතු සියලුම දෙනා නිවැරදි තීන්දුව තීරණ අරගෙන කටයුතු කරාවි කියලා මම දැඩි විශ්වාසයකින් යුතුව නිහඬව ඔබව ස්තුතියි.
බොහොම සිදී ගරු අන්තිමනි, ගරු ඉමතියස් බාකිර් මාකර් මැතිතුමා, අදට මිනිත්තු 14 කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි නියෝජ්‍ය කතානායකතුමනි. මම මේ විවාදයේදී අපේ රටේ තරුණ කොටස් වලට අදාළව කරුණු කීපයක් ගැන අදහස් දක්වන්නට බලාපොරොත්තු වෙනවා. ඊට කලින් මම කැමති මේ බාර දූර අමාත්‍යාංශයක් බාර වෙ ඉන්න අපේ තරුණ කටයුතු බාර තරුණ ඇමතිතුමන්ට සුවපතන්න, මේ බාර දූර අමාත්‍යාංශයේ කටයුතු නිසි ලෙස කරන්නට එතුමාට ශක්තිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අද අපි මේ විවාදයට සහභාගී වන්නේ අපේ රට ප්‍රධාන වශයෙන් අර්බුද දෙයකට මුහුණ දීලා තියෙන අවස්ථාව පසුබිමක. එක පැත්තෙන් ආර්ථික අර්බුදය, අනෙක් පැත්තෙන් දේශපාලන අර්බුදය. මේ අර්බුදයන් අපි හරි හැටි කියවා ගත යුතු වෙනවා. එසේ කළොත් පමණයි අපට එය නිවැරදිව ඇමතිය හැකියන්නේ. මේ අර්බුදය පාර්ලිමේන්තුවේ කරන විහිළු සැපයීම් මගින් මගහරවා ගත හැකියයි සිතීම හෝ තර්ජන වලින් බියගැන්වීම් වලින් යටපත් කළ හැකියයි කල්පනා කිරීම හුදෙක් මිත්‍යාවක් පමණයි. අපේ අද අපේ රට මුහුණ දී ඇති මේ අර්බුදයන්ගෙන් තරුණ ජීවිතවලට විශාල අහිතකර බලපෑමක් ඇති වෙලා තියෙනවා. අද අපි දකින බුද්ධි ගලණය මේ බව හොඳින් සනාථ කරනවා. මේ තත්ත්වය අප සියලු දෙනාම තේරුම් ගත යුතුව තියෙනවා. මේ අර්බුදයන්ගෙන් බෙහෙවින්ම බැටකා සිටින තරුණ කොටස් විශාල කලකිරීමකින්, කේන්තියකින් අද ඉන්නේ. මේ අර්බුදය නිසා ඔවුන්ගේ සිහින සුන් වෙලා ගිහිල්ලා, ඔවුන්ගේ අපේක්ෂාවන් විනාශ වෙලා ගිහිල්ලා, ඔවුන්ගේ අනාගතය ගැන කිසිදු බලාපොරොත්තුවක් ඇති කරගන්නට බැරි තත්ත්වයකට ඔවුන් වැටලා තියෙන්නේ. ඔවුන්ට අතදීමක්, පිහිටවීමක් සිදුවන කිසිදු මාර්ගයක් ඔවුන්ට දකින්නට නැහැ. මේ සිදුකළ විනාශය ඔවුන්ගේ අනාගතයට විශාල ලෙස බලපානවා. මේ තත්ත්වය තුළ කේන්ති ගන්නට ඒ තරුණයින්ට අයිතියක් තියෙනවා. මේ පසුබිම තුළ ඔවුන්ට ත්‍රස්ත ලේබල් ඇලවීම නොවේ කළ යුත්තේ. හමුදාව පොලිසිය යොදවනවා කියලා බියගැන්වීම් තර්ජනය කිරීම නෙවෙයි කළ යුත්තේ. ඔය සාම්ප්‍රදායික දේශපාලන උප්පරවැට්ටි වලින් හෝ කඳුළු ගෑස් බැටන් පොළු වෙඩිවුන්ඩ හෝ ආරක්ෂක හම් සේනාවන් ඉදිරියට දැමීම හෝ මේ තත්ත්වයට උත්තරය බව සිටීම මහා මුලාවක්. ත්‍රස්ත පනත හෝ පුනරුත්ථාපන පනත් තුළින් තරුණ ජීවිතවල වැඩි කාලයක් නඩු විභාග නැතුව චෝදනා ඉදිරිපත් කිරීම නැතුව වදකාගාරවල අඳුරු කාමරවල ගාල් කර දැමීම් තුළින් තමන්ගේ බලය රැකගත හැකි පැවැත්ම රැකගත හැකි යන සිතීමත් මහා මුලාවක්. ලෝක ඉතිහාසය අපට මේ සඳහා ඕනතරම් උදාහරණ දෙනවා. සාම්ප්‍රදායික දේශපාලනයේ මහේෂ් ශාක්‍ය වැජබීම් දෙදරා ගිහිල්ලා
ඕඩර් ප්ලීස් කරු සමම් පිහෙරත්නත්ව මූලාසනයේ.
සභාපතිතුමනි, සාම්ප්‍රදායික දේශපාලනයේ මහේශාක්‍ය වැජබීම් දෙදරා ගිහිල්ලා එවෙනුට අලුතින් හිතන පරම්පරාවක් අතර බලයේම අද ලෝකයේ පුරා අපි දකිමින් සිටිනවා. දශක ගණනකට පෙර තිබිච්ච ගෝත්‍රික තත්ත්වයකට වඩා සමාජයේ සිතුම් පැතුම් දැන් වෙනස්. දූපත් මානසිකත්වයෙන් දැන් ඉන්න තරුණ පරම්පරාවත් එක්ක ගනුදෙනු කරන්නට සිතීම විහිළුවක්. නව තාක්ෂණයත් එක්ක බද්ධ වෙච්ච අද පරම්පරාව ලෝකයේ පුරා තමන් ජීවත්වන සමාජයන් වෙනස් කරන ගාමක බලවේගයන් බවට අද පත් වෙලා තියෙන්නේ. මේ තේරුම් නොගන්නා වූ පාලකයන්ට සිදුවන්නේ ඉතිහාසයේ කුණුකූඩයන් වෙත වේගයෙන් ගමන් කරන්නටයි. අද ලෝකයේ ඉල්ලන්නේ මාටින් ලූතර් කිංලා මිසක හිට්ලර්ලා නොවෙයි. හිට්ලර් හිටියේ සුපිරි ජර්මන් ජාතියක් පිළිබඳ වූ වර්ගවාදී මතවාදයක. මාටින් ලූතර් කිං සිටියේ සමානාත්මතාව පදනම් කරගත් අතිශය මානුෂික මතවාදයක. වර්ණය, ප්‍රභූ බව, පන්තිය, ජාතිය, කුලය මේ සියල්ල මත මිනිසුන් මනින යුගය අද ලෝකය පව කරලා තියෙන්නේ. මම කැමති මාටින් ලූතර් කිංගේ මට සිහිනයක් ඇත යන වැයින් ලෝපුරා ප්‍රසිද්ධ වෙච්ච කතාවෙන් කුඩා කොටසක් උපුටලා දක්වන්න මේ සභාවට. මම ඒ උපුටලා දක්වනවා. මගේ දරුවන් සතර දෙනා ඔවුන්ගේ සමේ පැහැයෙන් නොව ඔවුන්ගේ හැසිරීමෙන් මනින්නා වූ දේශයක ජීවත්වන දිනය මම සිහින දකිනවා. ජෝජියාවේ රතු කඳු මුදුනේ අතීත වහලුන්ගේ දරුවන් සහ අතීත වහල් හිමියන්ගේ දරුවන් එක මේසයක් වටා සහෝදරත්වයෙන් එක්ව ප්‍රීතියෙන් ගත කරන දවස මම සිහින දකිනවා. උපුටා ගැන්ම අවසන්. ලෝකයේ පුරා ක්‍රියාත්මක වෙමින් පවතින නිදහස, සමානාත්මතාව සහ ජීවත් වීම උදෙසා කරන්නා වූ අරගලවලට අපූරු පරමාදර්ශයක් ඉදිරිපත් කරන්නට අපේ රටේ තරුණ පරම්පරාව සමත් වීම රට පුරා වීදි බසමින් සිදු කළා වූ අවිහිංසාවාදී අරගල තුළින් අප දැක්කා. අපි ආර්ථික අතින් වැටී ඇති පසුබිමක, රාජ්‍ය පාලනය අතින් මිද වැටී ඇති පසුබිමක රටක් හැටියට මේ අර්බුදය ලැබී ඇති අවස්ථාවක් ලෙස සලකමින් අප සිටි තැනට යන්නට නොව ඊට වඩා ඉහළට යන්නට අප අදිෂ්ඨානයෙන් යුතුව අපේ ඉලක්ක ඉහළින් තබා ගත යුතු වෙනවා. ඒ පිමි ඉහළට පයින්නට තරුණ කොටස් විශ්වාසයෙන් යුතුව ඒ ගමනට හවුල් කරගත යුතුව තිබෙනවා. තරුණයන්ට පිළිගැන්ම ලබා දෙමින්, ඔවුන්ට අවකාශය ලබා දෙමින් කටයුතු කිරීම තුළින් වේගවත් ඉදිරි ගමනක් යා හැකි යන ධනාත්මක ආකල්පය අද දියුණු ලෝකය විසින් වැළඳගෙන තිබීම අපි දකිනවා. එමෙන්ම අද අපි දියුණු ලෝකයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයන් වලින් පිටවන දීප්තිමත් සිසුන්ව එම සමාජවල ඉහළ පෙළේ පෞද්ගලික අංශවල සමාගම් විසින් දැහැගෙන ඔවුන්ව තම සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන්ගේ උපදේශකයන් ලෙස අවස්ථාව ලබා දීම අපි දකිනවා. අද දියුණු ලෝකය තරුණයන් දෙස බලන්නේ මෙවැනි දියුණු ධනාත්මක ආකල්පයකින්. මගේ සිහියට එනවා මේ වසරේ ජනවාරි මාසයේ ඊජිප්තුවේ පැවති ලෝක තරුණ සමුළුවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපලේකම්වරියක මෙන්ම එක්සත් ජාතීන්ගේ පාරිසරික කටයුතු භාර විධායක අධ්‍යක්ෂකවරියක් වන ඉංග ඇන්ඩර්සන් මහත්මිය අද පරම්පරාව සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මම කැමතියි ඒ උපුටා දක්වන්නට. ඇය මෙහෙම කියා තිබුණා. We have seen the energy and the righteous anger of youth most recently on the streets of Glasgow. You are right to be angry. Previous generations have failed you. Now you can channel that energy into showing the world how it should be done. Now you can join the change makers. ග්ලාස්ගෝ වල සිදු වූ තරුණ විරෝධතාවන්ට හේතු වී ඇති ඇතුළාන්තය තේරුම් ගනිමින් පරිණත බවකින් යුක්තව එම තරුණ කොටස් විසඳුම් දීමේ ක්‍රියාවලියට හවුල්කරුවන් කරගන්නට ඇය ආරාධනාව ඉදිරිපත් කරනවා. බලන්න ඒ ඇරයුම් කරන අයුරු කොතරම් පරිණතද, කොතරම් අපූර්වද. අපේ නායකයෝ අවිහිංසාවාදී තරුණ අරගලකරුවන්ට ප්‍රතිචාර දක්වන්නේ ඊට හාත්පසින්ම විරුද්ධ ආකාරයකට. ජනාධිපතිවර වන්නට පෙර දැක් වූ ප්‍රතිචාරයත් ජනාධිපතිවරට පවට පත් වී පැය ගණනක් ඇතුළත සම්පූර්ණ යූටර්න් එකක්, ආපසු හැරීමක් සිදු කරමින් දැක් වූ ප්‍රතිචාරයේත් වෙනස බලන්න. මේ සාම්ප්‍රදායික දේශපාලනයෙන්, මේ අවස්ථාවාදී දේශපාලනයෙන් අද තරුණ පරම්පරාව හෙම්බත් වෙලා ඉන්නේ, විශ්වාස භංගත්වයට පත් වෙලා ඉන්නේ. බත්පත් වෙලා ඉන්නේ. ඒකයි අපි මේ අරගල තුලින් දැක්කේ. අරගලයට සහභාගී වූවන්ගෙන් 1%ක්වත් නැති සුළු පිරිසක් විසින් සිදු කළ ප්‍රචණ්ඩ ක්‍රියාවන් හේතුවෙන් මුළු අරගලයටම ත්‍රස්ත ලේබල් අලවා ඔවුන් සියලු දෙනාම දඩයම් කරන්නට යාම තුලින් කරන්නට හදන්නේ ආණ්ඩුවට විරුද්ධව කටහැරියොත් බලාගෙනයි යන තර්ජනය, බියගැන්වීම මුළු රටටම දෙන්නට නොවේද? මේ අරගලය බිල්ලෝ කණ්ඩායමකට සීමා වූ මෙහෙවීමක් ලෙස අරුත් ගන්නොමින් මර්ධනයකට යාම සාධාරණීකරණය කරන හේතු දැක්වීම වලට වාකියුත්තන් යන අයුරු මේ පාර්ලිමේන්තුවේදී අපි දැක්කා. කිසි කලෙක වීදි නොබැස්ස අතිමහත් ජනතාවක් කිසිදු දේශපාලන කණ්ඩායමක මෙහෙයවීමකින් තොරව විරෝධතා පළ කරමින් සිදු කළ ඒ අරගලය මෙලෙස ලඝු කිරීම ඇත්තෙම විහිළුවක්. අනෙක තමන් ළඟයි සියලු ප්‍රශ්නවලට උත්තර තියෙන්නේ, තමන් විතරයි සියල්ල දන්නේ යන අධිමාන්නය සහිත සිටිවිලි සමග සමාජයකට ඉදිරි ගමනක් බලාපොරොත්තු වෙන්න බෑ. සමාජයක් හැටියට ඉදිරියට යන්නට නූතන අදහස් නවීන සිටිවිලි සමග සිටින අලුත් පරම්පරාව සම්බන්ධ කරගැන්ම ප්‍රතික්ෂේප කරන තැනකට යාම ඒ බුද්ධිමත් ක්‍රියාවක් නොවෙයි. මම කැමති වාකියුත්තන්ගෙන් ඉල්ලා සිටින්නට කරුණාකරලා 80 දශකයේ පත් කරපු තරුණ කොමිසමේ නිර්දේශ කීවල බලන්න, වාර්තාව කීවල බලන්න. ඒ ආකල්පය සහ ඒ නිර්දේශ අදටත් බොහෝ දුරට බලංගුයි. විසඳුම මර්ධනය නෙවෙයි, තරුණ කොටස්වල දුක් ගැනවිල්ල විරෝධය තීරුම් ගන්නට උත්සාහ කරන්න, ඒවට විසඳුම් දීමේ කාර්යයට ඔවුන් සහභාගී කරගන්නට ධනාත්මකව කල්පනා කරන්න. අවසන් වශයෙන් මම කැමති දරු අමාත්‍යතුමන්ට සිහිපත් කරන්න, සියලු මැතිවරණවලදී තරුණ නියෝජනත්වයට 25%ක නියෝජනත්වයක් ලබා දීමට මා ඉදිරිපත් කළ යෝජනාව ගැන. මේ යෝජනාව මම පළමු වරට 20/21 වසරේ ජූලි 7 වන දින පාර්ලිමේන්තුවට කල් තැබීමේ යෝජනාවක් ලෙස ඉදිරිපත් කළා. මේ පිළිබඳව කතිකාවතකට මුල පුරමින් ඉන් අනතුරුව 20/22 ජූලි 14 වෙනි දින පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කළා. නීතිගත කිරීම සඳහා පාර්ලිමේන්තු, පළාත් සභා, පළාත් පාලන මැතිවරණ 50 සංශෝධනය කර මේ නියෝජනත්වය ලබා දීමට අවකාශ සැලසීමට. අපේ රටේ තරුණ කොටස්වල ඉල්ලීම වන්නේ අපේ අනාගතය ගැන තීන්දුව තීරණ ගන්නා වූ ස්ථානවල අපේ හඬට සාධාරණ නියෝජනත්වයක් ලබා දෙන්න යන්නයි. මට මතක් වෙන්නේ මේට වසර 63කට පෙර වයස 18න් ඉහළ අයට ඡන්දයිතිය ලබා දෙන්නට යෝජනාව ගෙන අවස්ථාවේදී වඳුරන්ට දැලිපිහිය දෙදීමට සමානයි මේ යෝජනාව බවට හනමිටිකාර අදහස් ඉදිරිපත් කළ 11ක් එදත් සිටි ආකාරයයි. අද අපේ රටේ ජනගහනයෙන් 4%කට වඩා වැඩි තරුණ ජනගහනය. අද ලෝකයේ බිලියන 1.8 වෙනවා තරුණ ජනගහනය. 18ට ඡන්දයිතිය හඳුන්වා දුන් කාලයට වඩා අද ඉන්න තරුණ පරම්පරාව දැනුමින් සන්නද්ධයි. ලොව දියුණු තාක්ෂණය සංනිවේදනය සමග ඔවුන් සම්බන්ධයි. ඔවුන් ලෝකයේ සිදුවන දෑ ගැන අවදියෙන් සිටින්නේ, දැනුවත්ව සිටින්නේ. එම නිසා ඔවුන්ගේ අනාගතයත්, රටේ අනාගතයත් ගොඩනගන්නට, රට තුළ සමගිය, සමාදානය, සමෘද්ධිය ඇති කරන්නට යන ගමනට ඔවුන් හවුල් කරගැන්ම සඳහා ඉදිරිපත් කර ඇති මගේ මේ යෝජනා 3 අප්‍රමාදව දෙවනවර කියවා සම්මත කරගන්නට, විශේෂයෙන් ප්‍රගතිශීලී පවුල් උරුමයක් ඇති අපේ ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් මට සුබදායක පණිවිඩයක්, දුරකථන ඇමතුමක් ලැබුණා. ඒ ගැන එතුමන්ට ස්තුතිවන්ත වෙනවා. අමාත්‍යවරයා ලෙස ඔබතුමන්ගේ ලිඛිත නිර්දේශය අප්‍රමාදව පාර්ලිමේන්තුවට ලබා දෙනමින් මම ඕනෑකමින් ඉල්ලා සිටිනවා. එහෙත් මගේ යෝජනාවේ කොටස් හලා දමා මේ පළාත් පාලන නියෝජනත්වයට පමණක් සීමා කරමින් තරුණ කොටස් රැවටීමට යම් උත්සාහයක් ඇතැයි ඇතැම් ආරංචි සමාජ ජාලාවල පැතිර යමින් තිබෙනවා. ගරු අග්‍රාමාත්‍යතුමන් එවැන්නකට ඉඩ නොතබනු ඇතැයි මම තරයේම විශ්වාස කරනවා. මට ලැබී ඇති කාලය තුළ ඉදිරිපත් කළ හැකි කරුණු කාරණා සීමිතයි. අද සමාජයට සරිලන අනාගත ලෝකයේ ජයගන්නට පුළුවන් තත්ත්වයකට ඒම සඳහා අපේ තරුණ පරපුරට අවශ්‍ය දැනුම සහ අවකාශය ලබා දීම සඳහා වෘත්ති අධ්‍යාපනය සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය යාවත්කාලීන කිරීම අද ප්‍රමුඛ අවධානයක්. අද කාර්මික විප්ලවයේ හතරවන පස්වන අධිරෝහණය කතා කරන යුගයක්. මේ සඳහා සරණ කටයුතු ඇමතිතුමාගේත්, විශේෂයෙන් අධ්‍යාපන ඇමතිතුමාගේත් ප්‍රමුඛ අවධානය යොමු කිරීම සඳහා විශේෂ ආයාචනාවක් කරන්නට මම මේ අවස්ථාවක් කරගන්නවා. මීට වඩා මම කතාව දීර්ඝ කරන්නේ මේ අවස්ථාව කාලය ලබා දීම ගැන ස්තුති කරලා මේ අදහස් දැක්වීම සමාප්ත කරගන්නවා. බොහොම ස්තුතියි.
ඉම්තියාස් බකීර් මාකර මන්තිතුමාට ඒ බව සඳහන් කිරීම ගැන පසුගියදා වැරදි සඳහනක් තිබුණු නිසා මා ඔබතුමාට දුරකථනයෙත් කතා කළා. ඔබතුමාගේ පුද්ගලික මන්ත්‍රී යෝජනාව අපේ අමාත්‍යංශයේ නිර්දේශය සමග අමාත්‍ය මණ්ඩලයේ අනුමත වී ඔබතුමාට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම දොරටු විවෘත කළා තිබෙනවා. දිනේ ඔබේ අතේ.
ඒක පාර්ලිමේන්තු මැතිවරණ පනත සංශෝධනය කිරීම, පළාත් සභා පනත සංශෝධනය කිරීම, පළාත් පනත සංශෝධනය කිරීම. යෝජනා තුනක් තියෙනවා. යෝජනා තුනටමද
ඉදිරිපත් කරපු පනතට අපි එකඟතාවය පළ කරලා තියෙනවා. ඒක පාර්ලිමේන්තුට අයිති දෙයක් ඉදිරියේ.
පළාත් පාලන මැතිවරණ, පළාත් සභා මැතිවරණ වල පාර්ලිමේන්තු මැතිවරණ තරුණ නියෝජනයක් අවශ්‍යයි කියලා ඉස්සෙල්ලාම පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනාවේ මෙතුමා, අපේ ඉම්තියාස් මෙතුමා. එතුමා 2021 පාර්ලිමේන්තුව කල්තබඩ අවස්ථාවේ විවාදයක් ගත්තා. එතුමා ජූලි මාසේ 53ක් ගෙනාවා. ඊට පස්සේ නොවැම්බර් මාසේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙක් එවැනි යෝජනාව ගෙනාවා ගරු සභාපතිවරේ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන්. එතකොට මෙතුමා ඉදිරිපත් කරපු යෝජනාව යටපත් කළා. මේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයා ඉදිරිපත් කරපු යෝජනාව දැන් කැබිනට් මණ්ඩලය දක්වා ගිහිල්ලා තියෙනවා කියලා අපිට ආරච්චි. No, please don't disturb me, please. ඉතින් ඇත්ත දැන් ඔබතුමා තාම උත්තරයක් ඇවිල්ලා නැහැ
නේද? කැබිනට් නිවේදනයේ තීන්ද ප්‍රකාශ කරපු රෝට් නිවේදනයේ තීන්නේ අර යෝජනා බලපාන
දැන්
පරිවර්තන යෝජනා
පමණයි. දැන් කැබිනට් මණ්ඩලයේ ප්‍රකාශ කරපු ප්‍රකාශනයේ තියෙන්නේ මේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයා ඉදිරිපත් කරපු යෝජනාව කියලා. ඒක ඉස්සරහට යනවා. It's going forward. But ඒක නොවැම්බර් මාසේ ඉදිරිපත් කරපු එකක්. මෙතුමා ඉදිරිපත් කරේ ජූලි මාසේ. ඒක යටපත් කළා මේ ආණ්ඩුව තමයි මේ තරුණ මන්ත්‍රීවරුන්ගේ මේ තරුණ නියෝජනය වැඩි කරන්න උත්සාහ කෙරුවේ කියන ප්‍රචාරය කාට තමයි මේක කරලා තියෙන්නේ. එහෙම කරන්න එපා.
මේක
පාර්ලිමේන්තු මේ කච්චේරියක් නෙමෙයි. කච්චේරිය තමයි අර පස්සේ දුන්න එක. කච්චේරිය තමයි ඉස්සෙල්ලා දුන්න එක ලාච්චු උඩ දාලා පස්සේ දුන්න එක උඩට ගන්න. නේද?
ඔව් ගරු ඇමතුමා.
එතකොට මෙතුමා ඉදිරිපත් කරේ ජූලි මාසේ. මෙතුමාගේ යටපත් කළා ආණ්ඩු පක්ෂ නොවැම්බර් මාසේ ඉදිරිපත් කරපු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයාගේ යෝජනා උඩට අරගෙන ටීවී එකේ දෙනවා. මේ තරුණ නියෝජනය ගැන මේ ආණ්ඩු මේ කැබිනට් මණ්ඩලයේ යෝජනාවක් දාලා තියෙනවා කියලා. ඉතින් මේක අසාධාරණයි. මේක කච්චේරියක් දෙපේ. මේක පාර්ලිමේන්තුව. මෙතුමා ජූලි මාසේ ඉදිරිපත් කරේ. ඔය කච්චේරියේ වැඩ කරන වැඩ කරන්න එපා. කලින් දුන්න ෆයිල් එක ලාච්චු උඩ දාලා මේවා පාර්ලිමේන්තුවේ වැඩ නෙවෙයි. මේවා තුට්ටු දෙකේ වැඩ.
හරි බොමිස් විපක්ෂ සංදේශයතුමා.
ගරු සභාපතිතුමා.
කොමන්තුමක් කි.
ගරු සභාපතිතුමා, ගරු අගමැතිතුමා ඉන්න නිසා පොඩි නිවැරදි කිරීමක් සහ ක්ලැරිෆිකේෂන් එකක්. එදා මම එදා ලංකාවේ හිටියේ නැහැ. ඔබතුමා මට පිළිතුරු දෙනකොට දවසකට මම වැඩකට පිටරට ගියා. මේ මම කිව්වේ ගරු අගමැතිතුමා ඇමරිකාවේ සෙනෙට් සභාවටයි කොංග්‍රස් සභාවටයි එකපාර මැතිවරණ තියෙනවා කියන එක. නැතුව මම කිව්වේ නැහැ ලංකාවේ ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයක් තියෙනවා කියලා මිඩ් ටර්ම් ඉලෙක්ෂන් එකක් තියක්. ඒක නෙමෙයි මම අදහස් කරේ. මම අදහස් කරේ පළාත් පාලන මැතිවරණයයි පාර්ලිමේන්තු මැතිවරණයයි එකට තියන්න පුළුවන් එක දවසේ. මගේ අදහස වෙන්නේ දැන් සමහරු කියනවා ඡන්දට සල්ලි නෑ කියලා. දැන් පළාත් පාලන මැතිවරණය මේ එන අවුරුද්දේ තියන්න ඕනේ කියන එක මැතිවරණ කොමසාරිස්වරයා ඉතාමත්ම ඍජුවම සඳහන් කරලා තියෙනවා. එතකොට ජනාධිපතිවරයාට හැකියාවක් තියෙනවා මාර්තු මාසයේ වෙනකොට පාර්ලිමේන්තුව විසිරුවලා හරින්න. එතකොට අපිට පළාත් පාලන මැතිවරණය කරන වියදමෙන් පාර්ලිමේන්තු මැතිවරණයත් කරන්න පුළුවන්. දැන් නෑ පොඩ්ඩක් ඉන්නකෝ. මම කියන්නේ ඒකට වැඩි වියදමක් යන්නේ නෑ. කිසිම වියදමක් යන්නේ නෑ. එක කොළයක් තියෙනවා පළාත් පාලන නියෝජිතය තෝරන්න, තව කොළයක් තියෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා තෝරන්න. එතකොට ඒක කරන්න පුළුවන්. නැත්නම් ඔබතුමා හිතනවා නම් මම ව්‍යවස්ථාව දන්නේ නෑ, මේ ලංකාවේ මේ මිඩ්ටර්ම් ඉලෙක්ෂන් එකක් තියන්න ඕන කියලා ව්‍යවස්ථාවෙ තියෙනවා කියලා එහෙම අසාධාරණ විදිහට චෝදනා කරන්න එපා කරු අගමැතිතුමා. මමත් හොඳට මේ ව්‍යවස්ථාව
දන්නවා.
සභාපතිතුමනි ආචාර්ය හර්ෂශීල මැතිතුමා ඉතාම දැනුමක් ඇති කෙනෙක් බව එදත් මම ප්‍රකාශ කළා. නමුත් එතුමා අද කියන එතුමාගේ අදහස නෙමේ එදා ප්‍රකාශ වුණේ. මේක හන්සාඩ් වාර්තාව හා පටිගත කරන ලද කතාව යළි සවන් දෙනවා නම් දැනගනි. ඒ මැතිතුමා මන්ත්‍රීතුමා නගපු කාරණාව මිඩ්ටර්ම් ඉලෙක්ෂන්ස් පාර්ලිමේන්තුව විසඳන්න පුළුවන්. නමුත් ඇමරිකාවේ තිබෙන විවස්ථාවෙන්ම එක තියෙනවා, ඡන්ද ක්‍රමයේම එක තියෙනවා. ඒක ඉතා පැහැදිලිව මා දුන් පිළිතුරයි. ඒ නිසා ඔබතුමාගේ අදහස පාර්ලිමේන්තුව විසරහා ගැනීම නම් ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව එකට පිළිතුරක් දැන් දීලා තියෙනවා. මාර්තු මාසේ විසරවන්න බලාපොරොත්තු නැහැ කියලා. කොච්චර ඉල්ලුවත් ජනමතේ මොකද කියලා ඔබතුමා ඇහුවේ. කියවා බලන්න ඔබගේ කතාව හැන්සාඩිකේ පවතින දේ.
ප්‍රොමිසර් ගරු අගමැතිතුමා මන්තුමා.
Sabhapatima, Honorable Prime Minister, I spoke in English that day. And I never, all what I said is, America had a midterm election. Doesn't mean that Sri Lanka's constitution provides us to have a midterm election. Obviously, I mean, I know you understood what I said, but I know you just manipulated what I said to make your point. Thank you.
Bhumisthadi Garu, Mantuma, Milangate, Karunasena Kodithuwakku Garu Mantuma, Obathumata Vinadi 10ek Kalayak Labenawa.
මූලාසනාරූඪ ගරු මන්ත්‍රමණී, කායික හා මානසික වශයෙන් නිරෝගීමත් ජනතාවක් බිහි කිරීම සඳහා අත්‍යවශ්‍ය අංශයක් තමයි ක්‍රීඩාව. ඒ වගේම රටක ප්‍රෞඩත්ව ආරක්ෂාව මෙන්ම අනාගත අපේක්ෂාවන් පිළිබඳ හැඟීම ඇතිවෙන්නේ යෞවනත්වය තුළින්. ඉතින් මේ කරුණු දෙක පිළිබඳ විශ්වාසවන්තව කටයුතු කළ හැකි දක්ෂ තරුණ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරන රොසාන් රණසිංහ ගරු අමාත්‍යතුමාගේ විශේෂපාතය වූ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ වැල් ශීර්ෂයේ යටතේ අදහස් දැක්වීමට අවස්ථාවක් ලබා දීම පිළිබඳ මගේ ස්තුති ප්‍රකාශ කරනවා. ආර්ථික වශයෙන් ඉතාම අර්බුදකාරී කාලවකවානුවක ක්‍රීඩාව සඳහා වැඩි මුල්‍ය ප්‍රතිපාදනයක් වෙන් කිරීම ඉතා අසීරු කටයුත්තක්. ඒ වුණත් රටක ජනතාවගේ නිරෝගීකම රැක ගැනීමත් ඉතා වැදගත් වෙනවා. ඒ සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙලක් අවශ්‍යයි. මා විශ්වාස කරනවා රොසාන් රණසිංහ ගරු අමාත්‍යතුමාට ඒ පිළිබඳව හැකියාවක් තියෙනවා කියලා. මම මුලින්ම සඳහන් කළා වගේ එතුමාම හැකියාව ඇති ඒ සඳහා කැපවන දක්ෂ තරුණ අමාත්‍යවරයෙක් නිසා. ක්‍රීඩා පහසුකම් සංවර්ධනය වෙනුවෙන් 2023 වසරේ රුපියල් මිලියන 500ක් ඇස්තමේන්තු ගත කර තිබෙනවා. ජාතික හා ජාත්‍යන්තර වශයෙන් විවිධ ක්‍රීඩායිසව ජයග්‍රහණය ලබා ගැනීමට නම් අදාළ ක්‍රීඩාවන් නිරත ක්‍රීඩක ක්‍රීඩකවන්ට අවශ්‍ය තාක්ෂණික දැනුම කායික මානසික පහසුකම් ඉතා හොඳින් ලබා දෙන්න ඕන. මම හිතනවා ගරු අමාත්‍යතුමාගේ අවධානය මේකෙරෙහි යොමු වේවි කියලා. ඒ වගේම ග්‍රාමීය හා නාගරික ජීවත් වන ජනතාවගේ ක්‍රීඩා පහසුකම් වැඩි දියුණු විය යුතුයි. ඒ අනුව ක්‍රීඩාංගන නඩත්තු කිරීම වැඩි දියුණු කිරීම හා නව ක්‍රීඩාංගන ඉදිරිය යුතුයි. විශේෂයෙන්ම හිටපු ගරු ක්‍රීඩා අමාත්‍යතුමාත් රාජ්‍ය අමාත්‍යතුමාත් මැදිහත් වී මා ජීවත් වන අකුරැස් ආසනයේ ග්‍රාමීය ක්‍රීඩාංගන දෙකක් සංවර්ධනය කිරීමට ලක්ෂ 20ක් හා නාගරික ක්‍රීඩාංගනය සංවර්ධනය කිරීම සඳහා රුපියල් ලක්ෂ 50ක් පාසල් ක්‍රීඩාංගනය සංවර්ධනය කිරීම සඳහා ලක්ෂ 25ක් මුල්‍ය ප්‍රතිපාදන ලබා දීම පිළිබඳව ස්තුතිපද කරන්න මේ අවස්ථාව කරගන්නවා. ගරු අමාත්‍යතුමනි, ඔබතුමාගේ විශේෂ ඉල්ලීමක් කරන්න අකුරැස් තියෙනවා. අකුරැස් ආසනය මාතර දිස්ත්‍රික්කයේ තිබෙන පහසුකම් අඩුම ආසනයක්. එහි ජනතාවගේ නොවිසඳුන ප්‍රශ්න ගොඩ ගැහිලා. මොකද 1989 පස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අකුරැස් ආසනයට බිහි නොවීම හේතුවෙන් ඒ ආසනයේ තියෙන විශාල ප්‍රශ්න රාශියක් ඉදිරියට අපිට ගෙනියන්න තියෙනවා. ඒ වගේම අකුරැස්සට අංග සම්පූර්ණ නාගරික ක්‍රීඩාංගනයක් අවශ්‍යතාවය තියෙනවා. නාගරික සම්බන්ධ සැලැස්ම යටතේ ක්‍රීඩාංගනය සඳහා භූමියක් වෙන්න තිබුණත් ක්‍රීඩා කිරීම සඳහා එම ක්‍රීඩාංගනය සකස් කළ යුතුයි. ඒ වගේම ගං වතුර අවස්ථාවන්නේ මෙම භූමිය නිරන්තර අපහදාවන්ට ලක්වන භූමියක්. දැනට අකුරැස්ස හේනගම ක්‍රීඩාංගනයේ හිටපු ගරු ක්‍රීඩා අමාත්‍යතුමා හා රාජ්‍ය අමාත්‍යතුමාගේ මැදිහත් වීම තුළ රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබා දී වැඩි දියුණු කර තිබෙනවා. මෙම භූමිය අංග සම්පූර්ණ ක්‍රීඩාංගනයක් බවට පත් කිරීමට සහයෝගය ලබා දෙන්න කියලා මා හිතා වුණාකමෙන් ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒ අනුව ගරු අමාත්‍යතුමනි, ක්‍රීඩා පහසුකම් සංවර්ධනය යටතේ ඔබතුමාගේ කාරුණික අවධානය යොමුකොට අකුරැස්ස ජනතාවගේ අවශ්‍යතාවය ඉටු කරන්න මැදිහත් වෙන්න කියලා ඉල්ලා සිටිනවා. වත්මන් තරුණ පරපුර බොහෝ විට පාසල් ජීවිතය අවසන් වූ පසු කාලය ගත කිරීමේදී ඔවුන්ට යොමු වන්නට ක්‍රීඩාවක් නොතිබුණහොත් ඔවුන්ගේ කාලය වෙනත් ක්‍රීඩා වලට යොමු වීම සිදු වෙනවා. ඒ නිසා මේ පිළිබඳව අවධානය යොමු කර ඔවුන් විවිධ වූ ක්‍රීඩාවන්ගේ නිරත කරවීම සඳහා වැඩපිළිවෙලක් අවශ්‍ය වෙනවා. ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීම ඉතා වැදගත්. ක්‍රීඩා පිටි තැනීම, යටිතල පහසුකම් සැපයීම වාගේම විවිධ ක්‍රීඩා උපකරණ ඇතුළු අත්‍යවශ්‍ය භෞතික සම්පත් සැපයීම සහ නිවැරදි උපසේවක සේවාවන් සැපයීම අවශ්‍ය වෙනවා. මේ පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියලා මම මේ උත්තරීතර සභාවට යෝජනා කරනවා. වර්තමාන ආර්ථික අර්බුදයේ හේතුවෙන් පාසල් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නතර කරලා එළියට එන තරුණ තරුණියන්ට වෙරකියා මුහුණ දෙන්න සිදු වෙනවා. විශාල තරුණ පිරිසක් විදේශගත වෙන්න පෝලෙන්න හැදිලා බලාගෙන ඉන්නවා. මේ සඳහා කඩිනම් විසඳුමක් අවශ්‍යයි. තරුණ තරුණියන් අපේක්ෂා භංගත්වයට පත් වුවොත් එහි ප්‍රතිඵල ඉතා කනගාටුදායකයි. 1970, 80, 89 දශකයන්හි තරුණ තරුණියන් ජීවිත විනාශ වුණේ මෙම අපේක්ෂා භංගත්වයට පත් වූ තරුණ තරුණියන් යම් යම් සංවිධාන විසින් ඩැහැ ගැනීම නිසාවෙන්. වර්තමානයේත් ඒ දෙම සිදුවීමට පුළුවන්. මොකද අපේ රටේ අනාගතය රැඳිලා පවතින්නේ මේ තරුණ පරම්පරාව අතේ නිසා ඔවුන් රැකබලා ගැනීම අපේ යුතුකමක්. රජයක් හැටියට ඉතා කඩිනමින් මේ පිළිබඳව අවධානය යොමු කිරීමට කාලය එළඹ තිබෙනවා. දක්ෂ තරුණ නායකයෙක් හැටියට ප්‍රසන්න රණසිංහ ගරු අමාත්‍යතුමා මේ පිළිබඳ අවධානය යොමු කරයි කියලා මගේ දැඩි විශ්වාසයක් පවතිනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ජාතික යෝන් සේනාංකය, ජාතික තරුණ සේවා සභාව, යෝන් පාර්ලිමේන්තුව යන ආයතන සිත්‍රය මේ තරුණ තරුණියන්ට ආකර්ෂණ ස්ථානයක් බවට පත් කළ යුතුයි. පාසල් අධ්‍යාපනය හමාර කරන තරුණ දූදරුවන්ට යෝන් සේනාංකයට සම්බන්ධ වීමට වැඩි අවස්ථාවක් ලබා දිය යුතුයි. ඔවුන්ගේ දක්ෂතාවයන්ට සරිලන විවිධ පුහුණු පාඨමාලාවන් වගේම විදේශ විනිමය ඉපේ හැකි විවිධ කර්මාන්ත හඳුනාගෙන ඒ සම්බන්ධව දැනුම ලබා දීමේ කේන්ද්‍රස්ථානයක් බවට මෙම යෝන් සේනාංක පත්වීම අත්‍යවශ්‍යම කරුණක්. ඒ රටේ ආර්ථිකයට මනා ශක්තියක් වේවි. අද රටට අත්‍යවශ්‍යම තරුණ ආදායම ඉපයීමයි. මේ තරුණ තරුණියන් අතර ව්‍යවසායකත්වය දැනුම ඇති අය තෝරා ඔවුන් දිරිමත් කිරීම හා අවම දැනුම ලබා දුනොත් රටේ ආදායම වර්ධනයට කළ හැකි හොඳ ව්‍යවසායකයන් කණ්ඩායමක් මේ රට තුළ බිහි වේවි. තරුණ තරුණියන් අදහස් අරමුණු ආකල්ප රටේ අනාගත දියුණුවට ඉතා අත්‍යවශ්‍ය අංගයක් වශයෙන් ඔවුන්ගේ දේශපාලන මතවාදයන්ද රටේ පාලනය ඉතා අත්‍යවශ්‍ය අංගයක්. ඒ සඳහා ඔවුන්ගේ සිතුම් පැතුම් හඳුනා ගැනීමත් අදහස් දැක්වීමේ අයිතියත් හා රටේ පාලනයට හවුල් කර ගැනීම රජයක් ලෙස අපගේ වගකීමක්. තරුණ වගේම ජාතික තරුණ සේවා සභාව ඔවුන් පාර්ලිමේන්තු වැනි ආයතන මේ සඳහා යොදාගත යුතුයි. තරුණ ජීවිත විනාශ කරන වීති සටම් සහ වෙනත් අරගලවලට විසඳුම් දිය හැකි හොඳම ආයතන දෙක ජාතික තරුණ සේවා සභාව හා යෝන් පාර්ලිමේන්තුවයි. ගරු විෂයභාර අමාත්‍යතුමාද තරුණයෙක් නිසා මෙම ආයතන දෙක ඉතා හොඳින් මේ සඳහා ක්‍රියාත්මක කරාවි කියලා මම හිතනවා. ජාතික තරුණ සේවා සභාවට රුපියල් මිලියන 2685ක් හා යෝන් පාර්ලිමේන්තුව රුපියල් මිලියන 1600ක් ඇත්තමේන්තු ගත කිරීම පිළිබඳව ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයාට මේ අවස්ථාවේ ස්තුතිවන්ත වෙනවා. මගේ කතාවේ ආරම්භයේදී සඳහන් කළා වගේ මම නැවතත් මතක් කරනවා රටේ නිරෝගී ජනතාවක් ඇති කිරීම ක්‍රීඩාව තුළින් සිදුවනවා. මෙම රටේ අනාගතයේ තරුණ පරපුර කියලා මේ සුවිශේෂී වගකීම් දෙන ගරු රොසාන් රණසිංහ අමාත්‍යතුමාගේ රැඳිලා තියෙනවා. ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා ඇතුළු ඔබතුමාගේ කාර්යක්ෂම කැපවීම පිළිබඳව දැඩි විශ්වාසයෙන් පසු වෙනවා. පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ වගකීමක් තමයි මේ රටේ තරුණ පරපුර රැක ගැනීම හා ඔවුන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් පෙනී සිටීම. ඒ වගේම අද
ඔබතුමාට විනාඩි 2ක් කාලයක් ඉතුරු තිබෙනවා.
රාජ්‍ය පරිපාලන සේවාදේශ කටයුතු අමාත්‍යාංශයේ වැඩිහිටියන් ගැන කතා කරන නිසාවෙන් මම කියන්න කැමතියි, මේ පළාත් පාලන ආයතන ගත්තන් පස්සේ ඒක ප්‍රතිසංවිධානය යුතුයි. මොකද හේතුව පසුගිය කාල පරිච්ඡේදයේ ගත්තම අපි කොළඹ නගර සභාව ගත්තත් ගරු මුලාසනාරූඪ මන්ත්‍රීමනි, ගියවර මන්ත්‍රීවරුන් 53ක් හිටපු නගර සභාව අද 117ක් දක්වා ඉහළට ගෙනියන දෙනවා. මගේ අකුරැස්සේ ආසනයේ අකුරැස්සේ ප්‍රාදේශ සභාව ගත්තත් මන්ත්‍රී 12 දෙනෙකුෙන් යුක්තව සිටි ඒ ප්‍රාදේශ සභාව අද 25ක් දක්වා ඉහළ ගෙනියන දෙනවා. මේ නිසා විශාල අර්බුද මේ සභාවන් තුළ දිනපතාම ඇති වෙන සිද්ධීන් ඇති වෙනවා. එම නිසා මේ ගැනත් ගරු අග්‍රාමතුමාගේ අවධානය යොමු කරන්න කියලා මා ඉල්ලීම් කරනවා. වර්තමානයේ රට පත් ඇති ආර්ථික අර්බුද තත්ත්වය තුළින් මේ තරුණ තරුණියන් පිළිබාගෙන ඔවුන් වැරදි මාර්ගයට යොමු වී වළක්වා ගැනීම සඳහා අප කාගේ යුතුකම. ඒ සඳහා අප සියලු දෙනාම එක්ව කටයුතු කරන්න අවශ්‍ය බව මේ සභාවට මම දැනුම් දෙනවා. ඒ වගේම ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ අදහස් දැක්වීම මම අවසන් කරන අතර රොසන් රණසිංහ අමාත්‍යතුමාට මේ බාරදුර වක්වීම ඉතා හොඳින් සපුරාලීම සඳහා යෝධ බල යෝධ ශක්තිය ලැබීම මා ප්‍රාර්ථනා කරමින්
ලියනවා.
ගරු මුල් ආසනයේ සිටින මන්ත්‍රීතුමනි, අපේ කරුණාදාස කොඩිතුවක්කු මන්ත්‍රීතුමා කියන්නේ අකුරැස්ස ආසනය නියෝජනය කළ ආපු මේ රටට ආර්ථික වශයෙන් ලොකු සහයෝගයක් දෙන මන්ත්‍රීවරයෙක්. එතුමා ඉල්ලීමක් කරා අකුරැස්ස ක්‍රීඩාංගණය හදන එක. ඒ සම්බන්ධව ස්ථීරව මෙතුමා මේ ඉල්ලීම දෙතුන් වතාවක් කරලා තියෙනවා 20-23. අපි ඒ කාරණේ ඉෂ්ට කරලා දෙන්න කරුණාදාස කොඩිතුවක්කු මන්ත්‍රීතුමාගේ ඉල්ලීම ඉෂ්ට කරනවා. ඒ වගේම යෞවන සමාජයේ යෞවන තරුණ කටයුතු පිළිබඳව එතුමා කතා කරද්දී කිව්වේ අපි ඒ සඳහා හැදුවා යෞවන සමාජයේ පාසල්ට වැඩපිළිවෙල. අද පාසල් දරුවෝ දිගින් දිගටම අපි දකිනවා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇබ්බැහි වීම සහ ඒ අයගේ අනාගතය ගැන පේන්නේ නැතුව අසරණ වෙච්ච බවක්. ඒ නිසා තරුණ සේවා සභාවට අපි උපදෙස් දුන්නා යෞවන සේනාංකයට, අපේ අමාත්‍යාංශය යටතේ තියෙන කුඩා ව්‍යාපාර අධිකාරියට, වෘත්තීය පුහුණු අධිකාරිය අධ්‍යාපන අමාත්‍යාංශය එක්ක ඒකාබද්ධව පාසලට යන්න. ඒ ගිහිල්ලා මේ දරුවන්ට අපේ තියෙන වැඩසටහන් පැහැදිලි කරන්න. ඒ වගේම අපි ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තා දින 7ම දැන් තරුණ සේවා සභාව යෞවන සේනාංකයේ විවෘතයි. ඒ වගේම පාඨමාලා 4ක් කරලා තියෙනවා. රාත්‍රී කාලෙත් පාඨමාලා තියලා තියෙනවා. මම කොයි වෙලෙත් කියන්නේ පුටුව හිස් තියන්න එපා. මොකද වසරකට තරුණයෝ 1,03,000 තාරුණ්‍යයට එළඹෙනවා. මේ 1,03,000ම තරුණ සේවා සභාවත් එක්ක පෙළගස්ස ගත්තොත් ගුණාංග සදාචාර සම්පන්න තරුණ පරපුරක් අපිට හදාගන්න පුළුවන්. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අපේ වගකීම උපරිම වශයෙන් ඉෂ්ට කරනවා මන්ත්‍රීතුමනි.
ගෝමිස්සිකර අමතුමා.